නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න පින්නතුනි, ඉතින් අදත් අපි අර සුපුරුදු විදිහට සතියකට සැරයක් මේ හම්බ වෙන වෙලාවේදී, දැන් මේ සිකුරාදා දවසක උදේවරුේ තමයි මේ පැත්තට යෙදිලා තියෙන්නේ. ඒ වගේම තව පිරිසක් ඉන්නවා උතුරු ඇමරිකාව පැත්තෙන්. ඒ පිරිසට බ්‍රහස්පතින්දා දවසක හවස. ඊළඟට තව ඕස්ට්‍රේලියාව පැත්තෙන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට සිකුරාදා දවසක දවල් වරුවක් වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට දැන් අපි මේ ලෝකයේ වටේ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකටද සම්බන්ධ වෙලා ඉන්නේ? මේ විදිහට යම් කිසි ධර්මමය මාර්ගයකට ඒ පැත්තකට යොමු වෙච්ච පිරිසක් තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය භාවිතයෙන් පුරුදු කරන පිරිසක් තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් එහෙම පිරිසක් විදිහට එකතු වෙලා අපි ගිය සතියේ යම් කිසි මාතෘකාවක් ඉදිරියෙන් තියාගත්තා. අනේ මාතෘකාව ඔස්සේ අපි යම් කිසි සාකච්ඡාවක් කරන්න යෙදුණා. මොකද්ද මේ මාතෘකාව අපි ඉදිරියෙන් තියාගත්ත? අන රාගය කියන දේ, එහෙම නැත්නම් මේ මෛතුණිය කියන දේ, එහෙම නැත්නම් මේ කාමයන් විඳින්න තියෙන ආසාව කියන දේ තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් එතකොට හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙන ගැටලුවක් තමයි අපි ඔය සාකච්ඡා කරන්න උත්සාහවත් උනේ. ඉතින් ගොඩක් වෙලාවට සාකච්ඡා නොකරන දෙයක් තමයි අපි මේ සාකච්ඡා කරන්න උත්සාහවත් උනේ. ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නේ තියුණාට මොකද ඕක ගැන විවෘතව කතා කරන්න බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ නැහැ. ඒක වසාගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ. මේක එලි කිරීමෙන් තව තව මේ ගැටලුව උග්‍ර වෙනවා, මට සමාජයෙන් නිග්‍රහයක් එනවා කියන තත්ත්වයක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් අපේ ශක්තිමත්කමට හරි මෝඩකමට හරි කොහොම හරි අපි ඉතින් ඕක අරගෙන සාකච්ඡා කරන්න උත්සාහයක් ගත්තා. ඉතින් මේකට ලෝකයා කොයි විදිහට වසඟ වෙලා ඉන්නවද, වහල් වෙලා ඉන්නවද කියලා අපි සාකච්ඡා කරන්න උත්සාහයක් ගත්තා. ඒ වගේම මෙන්න මේ ශරීරේ මේ යන්ත්‍රේ මේ අපේ කය මේ ඇට නහරෙන් බැඳිලා තියෙන, මස් වලින් පිළියම් වෙලා තියෙන, ඒ වගේම මේ හමෙන් වැහිලා තියෙන මේ අපේ කය මේකට කොච්චර විදිහට සූක්ෂමව හැදිච්ච යන්ත්‍රයක්ද කියලා අපි සාකච්ඡා කරන්න උත්සාහයක් ගත්තා. ඉතින් ඒ විදිහට තමයි අපි ගිය සතියේ පටන් ගත්තේ. අපි කිව්වා මේ ලෝකයා මේකට වසඟ වෙලා ඉන්නවා. මහා විශාල ඒ යම්කිසි ව්‍යාපාර හැදිලා තියෙනවා මේක ඔස්සේ මහා විශාල ව්‍යාපාර හැදිලා තියෙනවා. මේක ඔස්සේ නොයෙකුත් ඒ භාණ්ඩ විකුණන වගේ දේවල් මේක ඔස්සේ හැදිලා තියෙනවා. මේ ඉන්ටර්නෙට් ගිහිල්ලා බැලුවාම ඒ තියෙන වෙළඳ දැන්වීම්, ඒ YouTube වල තියෙන වීඩියෝස් මේක පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියලා තම තමුන්ට දැනගන්න පුළුවන්. ඒ විදිහට කොච්චර දුරකට මේක ප්‍රයෝජනෙට අරගෙන තියනවද, මේ වසංගය පාවිච්චි කරලා තියනවද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න උත්සාහ කරා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ හිත ඇතුලේ මේ ශරීරය ඇතුලේ හරියට මේ මෛතුණිය සඳහාම හදපු යන්ත්‍රයක් වගේ මේ කය අන්න හැදිලා තියෙනවා. අපි පෙන්වුවා එදා මොකද්ද මේ කය අන්න මෛතුණියෙන් හැදිලා තියෙනවා. රානන්දහාමුදුරුවන්ගේ දේශනාවක කියනවා මෙන්න මේ කය මෛතුණිය නිසා හැදිච්ච දෙයක්. මේ කය මෛතුණිය නිසා හැදිච්ච දෙයක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ නැහැ මෛතුණියෙන් මෛතුණිය දුරු කරන්න පුළුවන් කියලා. එහෙම ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ නැහැ කියලා අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් ඒ විදිහට අපි පටන් ගත්ත මාතෘකාව අපි ටිකක් තව ටිකක් ඉදිරියට අරන් යන්න බලමු. දැන් අර එදා මම අවසන් කරේ කොහොමද? දැන් ඔන්න කඩුව ගිලපු එක ගැන තමයි කතා කරේ. ඊළඟ සතියේ මේ කඩුව එළියට ගන්න විදිහ ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි අවසන් කරේ. ඉතින් අද බලමු මේ කඩුව එළියට ගන්න විදිහ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් ඔය සඳහා මම කැමති මුලින්ම ඉදිරියෙන් තියාගන්න යම්කිසි සූත්‍ර දේශනාවක් තියෙනවා. මොකද්ද? භාරද්වාජ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අනේ සූත්‍රේ සඳහන් වෙනවා මේක පිළිබඳ හොඳ තොරතුරු ටිකක්. මොකද්ද වෙන්නේ මේ භාරද්වාජ? පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ ඉස්සරහට උදේනි රජතුමා මට මතක විදිහට ඇවිල්ලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බොහොම තරුණ පිරිසක් පැවිදි දම් පුරනවා. මේ බ්‍රහ්මචර්ය රකින්නවා. බොහොම තරුණ පිරිසක් එකතු වෙලා කලුකේ සැතියදීම බ්‍රහ්මචර්යයක් රකින්නවා. මේ විදිහේ ප්‍රතිපදාවක් පුරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසට කොහොමද මේ රාගි ගැන දීලා තියෙන උපදේශ මේ රාගි ගැන පිළිපදින්න ඕනේ කොයි විදිහටද මේ මෛතුණෙන් මිදෙන්න පිළිපදින්න ඕනේ කොයි විදිහටද කියලා උත්තර දීලා තියෙන්නේ කියලා අන්න අර ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ පින්ඩෝල බාරද්වාජ කියන ස්වාමීන් වහන්සේගෙන් අහනවා එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා රජතුමනි අපිට භාග්‍යවතුන් වහන්සේ මහත්තයා අපි කියන එක මං හිතන්නේ ඇහෙන්නේ නෑ දැන් නේද අපි කියන දේ ඇහෙන්නේ නැතුව කියා නේද
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේ ඇහුණ නැතුව ගියා අපිට zoom එකට
ඒ කියන්නේ මේ මෙතන මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් ඇවිල්ලා disconnect වෙලා
ඔබ වහන්සේ අන්තිමට කිව්වේ රාගය කියලා දෙයක් තියෙනවා අපි කවුරුත් ඒක ඕපන් කතා කරන්නේ නැහැ කියලා තමයි කිව්වේ
හරි අපි එතන ඉඳලා ඉස්සරහට යමු ඉතින් මම කතා කරේ මොකද්ද මෙන්න මේක අපි මේ විදිහ දෙයක් කතා කරන්න උත්සාහ කරා මේ විදිහ දෙයක් විවෘත කරගන්න උත්සාහ කරා නමුත් ඇත්තටම මේක ගොඩක් වෙලාවට වහගෙන ඉන්න දෙයක් ඒක එලි කරන්නේ නැති දෙයක් තම තමුන්ට විදිහට සංගෝගන ඉන්න දෙයක් තමයි අපි මේ කතා කරන්න උත්සාහ කරේ ඉතින් අපේ ශක්තිමත් බවට හරි මෝඩකමට හරි ඔය දෙකෙන් එකකට අපි මේක ඉස්සරහන් තියාගත්තා ඉතින් එදා අපි ගොඩක් වෙලාවට මේකෙමේ ඇති වෙන ස්වභාවයේ මේක කොයි විදිහටද බලපාලා තියෙන්නේ මේ ලෝකෙ කොයි විදිහටද මේක අනුව කටයුතු වෙලා තියෙන්නේ කියන එක තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරේ මේ කය කොයි තරම් සූක්ෂමව මෙන්න මේක සඳහා හැදිලා තියෙනවා හරියට මෛතුණිය සඳහා හදපු යන්ත්‍රයක් වගේ මේ කය කොච්චරනම් මේකට හැදිලා තියෙනවාද කියලා කතා කරන්න උත්සාහ කරා ඒ වගේම බාහිර ලෝකෙ පැත්තෙන් අපි සාකච්ඡා කරා මෙන්න මේ බාහිර ලෝකෙ කොච්චරනම් ව්‍යාපාර හැදිලා තියෙනවද මේක මත පදනම් වෙලා කොච්චරනම් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් හැදිලා තියෙනවද මේක මත පදනම් වෙලා කියන එක අපි පොඩ්ඩක් සාකච්ඡා කරා. ඉතින් අර මම එදා ගිය සති ඒ වැඩසටහන අවසන් කරේ කොයි විදිහටද අන්න කඩුව ගිලින විදිහ ගැන මේ ගිලලා තියෙන කඩුව ගැන තමයි අපි අද සාකච්ඡා කරේ. ඊළඟ සතියේ මෙන්න මේ කඩුව එළියට ගන්න විදිහ ගැන මේ බුද්ධ දේශනාවේ සඳහන් කරුණු ටිකක් ගැන හැර දක්වන්න උත්සාහ කරනවා කියලා තමයි අපි අවසන් කරේ. ඉතින් අද අපි බලමු මේ කඩුව එළියට ගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මොකද්ද කියලා. ඉතින් එදා අපිට මතක් වුණොත් අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මෛතුණිය ගැන නම් භාග්‍යවතුන් වහන්සේ එහෙම කියලා නැහැ. මෛතුණෙන් මෛතුණිය නැති කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා නැහැ. අන්න ඒ වෙනුවට වෙන ප්‍රතිපදාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ කියලා අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒ ප්‍රතිපදාව මොකක්ද කියලා තමයි අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ සඳහා මම කැමති මෙන්න මේ සූත්‍ර දේශනාවක් ඉස්සරහෙන් තියාගන්න. මොකද්ද පින්ඩෝල භාරද්වාජ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ සූත්‍ර දේශනාවක්. එතකොට භාරද්වාජ සූත්‍රය කියලා තමයි මං හිතන්නේ ඔක තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ ඉස්සරහට උදේනි කියන රජ්ජුරුව ඇවිල්ලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බොහොම තරුණ පිරිසක් බ්‍රහ්මචර්ය රකින්න. බොහොම තරුණ පිරිසක් එකතු වෙලා බ්‍රහ්මචර්ය රකින්න. ඒ තරුණ පිරිස මෙන්න මේ කලුකේ සැති කාලෙම මේක කරන්නේ. එතකොට මේ රාගයේ උපරිම කාලයක තමයි මේක කරන්නේ. ඒ කාමයන්ට තියෙන ආසාව උපරිම කාලයක තමයි මේක කරන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසට හික්මෙන්න කියලා දීලා තියෙන අවවාදේ මොකද්ද කියලා මෙන්න මේ ස්ත්‍රීන් සම්බන්ධව කොහොමද හික්මිය යුත්තේ කියලා අන්න අර පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මොකද්ද? මේ ස්වාමීන් වහන්සේ කියනවා අපිට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. මොකද්ද? යම්කිසි අපි හිතමු තමුන්ගේ වයසේ ස්ත්‍රියක් දුටුවොත් හිතන්න කියනවා මේ නැගෙනිය වගේ, මගේ නැගෙනිය වගේ කියලා හිතන්න කියනවා. ඒ වගේම මව වගේ වයස ස්ත්‍රියක් දුටුවොත් අන්න මේ මගේ මව වගේ කියලා හිතන්න කියනවා. ඒ වගේම දුවගේ ප්‍රමාණයේ ස්ත්‍රියක් දුටුවොත් මෙන්න මේ මගේ දුව වගේ කියලා හිතන්න කියනවා. අන්න එහෙම හිතලා මෙන්න මේ රාගය දුරු කරගෙන සිහිය පීටව ගන්න කියලා කියනවා කියලා ඔන්න අර ස්වාමීන් වහන්සේ පිළිතුරක් දෙනවා. එතකොට මේ රජතුමා දෙනවා අමුතු විදිහේ උත්තරයක්. මේ රජතුමා මේ කියන කතාව එච්චර පිළිගන්න කැමැත්තක් නැහැ. මේ රජතුමා කියනවා ප්‍රතිඋත්තරයක් දෙනවා. මොකද්ද? සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ නැගිනිය ගැනත් ලෝභ සිතක් ඇතිවෙන්න පුළුවන්. නැගිනිය වගේ කෙනෙක් ගැනත් ලෝභ සිතක් ඇතිවෙන්න පුළුවන්. සමහර වෙලාවට මව වගේ කෙනෙක් ගැනත් ලෝභ සිතක් ඇතිවෙන්න පුළුවන්. සමහර වෙලාවට දුවනිය වගේ කෙනෙක් ගැනත් අන ලෝභ සිතක් ඇතිවෙන්න පුළුවන් කියලා මෙන්න මේ දීපු උත්තරේ බාරගන්නේ නැහැ. මේ දීපු උත්තරේ බාරගන්නේ නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ ගැන සතුටු වෙන්නේ නැහැ මේ රජතුමා. ඊළඟට දෙවැනියට මේ ස්වාමීන් වහන්සේ කියනවා, එහෙනම් රජතුමනි, භාග්‍යවතුන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා මොකක්ද? මෙන්න මේ අසුබෙන් අසුබේ දකින්න කියලා මේ කය මේ විදිහට අර කේසා ලෝමා නකා දන්තා කියලා කියන්නේ අන්න ඒ විදිහට කුණප වලින් හැදිලා තියෙනවා. මේ කුණප වලින් හැදිලා තියෙනවා කියලා අන්න ඒ කයේ අසුබේ දකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා කියලා ඔන්න දෙවැනි උත්තරයක් දෙනවා. දෙවැනි උත්තරයක් දෙනවා. දැන් අර පළවෙනි එක අසාර්ථකුණානේ. ඉතින් දෙවැනි එකක් කියලා බලනවා. ඒකෙන්වත් මොකක් හරි ෂේප් එකක් දාගන්න පුළුවන් වේවිද කියලා. ඉතින් මේ රජතුමා ඒක පිළිගන්නෙත් නැහැ. මේ රජතුමා කියනවා සමහර විදිහට සමහර වෙලාවට ඔන්න අසුබ විදිහට මෙනෙහි කරාට මොකද, අසුබ විදිහට දකින්න උත්සාහ කරාට මොකද, ඔය තියෙන රාගේ ප්‍රබලතාවය කොච්චරද කියනවනම් මේක ටික වෙලාවකින් සුබ වෙලා යනවා. ඒ කියන කතාව බලන්න. මේක අසුබ විදිහට දකින්න උත්සාහ කරාට මොකද, මේ රාගේ ප්‍රබලතාවය නිසා මේක වෙලාවකට සුබ වෙනවා. අන්න මේ පුද්ගලයා අසුබේ දකින්න තමයි උත්සාහ කරන්නේ. නමුත් සුබ වෙලා මෙන්න මේ කාම රාගෙට නතු වෙනවා කියලා දෙවනි පිළිතුර පිළිගන්නෙත් නැහැ. ඔන්න බලන්න මේ රජ කෙනෙක් කතා කරන්නේ. හොඳට කාපු බීපු සලකුණු තියෙනවා මේ කියන කතාව වලින්. ඉතින් කාලා බීලා කියනවා අන්න දෙවනි උත්තරෙත් ප්‍රතික්ෂේප කරනවා. ඒකත් එච්චර සාර්ථක විසඳුමක් නෙමෙයි කියලා අන්න ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට එහෙනම් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඊළඟට කියනවා තුන්වෙනි පිළිතුරක්. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා මෙන්න මේ සිහිය පිහිටව ගන්න කියලා. මෙන්න මේ තමුන් කෙරෙහි සිහියක් පිහිටව ගන්න, මේ ඉන්ද්‍රියන් කෙරෙහි සිහියක් පිහිටව ගන්න කියලා උපදෙස් දීලා තියෙනවා කියලා ඔන්න තුන්වෙනි පිළිතුරක් දෙනවා. ඉතින් මේ රජතුමා මේකට පිළිතුරු දෙනවා මොකද්ද? මේ තුන්වෙනි ප්‍රකාශයට ආයකනම් මට පිළිගන්න හැකියාවක් තියෙනවා. ඒක මගේ අත්දැකීමකුත් තියෙනවා. මොකද්ද මේ තමුන්ගේ අත්දැකීමකුත් බෙදා හදා ගන්නවා ඊට පස්සේ. මොකද්ද කියන අත්දැකීම? මම සමහර වෙලාවට යම්කිසි රාජකාරි කටයුත්තක් සඳහා අන්තප්පුරයට ඇතුල් වෙනවා. ඒ ඇතුල් නගරයට ඇතුල් වෙනවා. එතකොට අර බිසවුන් වහන්සේලා ඉන්න තැනට ඇතුල් වෙනවා. ඉතින් මම සිහිය පිහිටව ගන්නේ නැතුව ගියොත්, මම මේ යන්නේ මොකටද කියලා කල්පනා කරගන්නේ නැතුව ගියොත් මට අන රාජලීලාවෙන් එළියට එන්න හම්බු වෙන්නේ නැහැ. අර ගිය වැඩේ කරගෙන එළියට එන්න හම්බු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මම අර රාගෙට නතු වෙලා අන්න රාජලීලාව නැතුව තමයි එළියට එන්න වෙන්නේ කියලා තමුන්ගේ අත්දැකීමක් කියනවා. ඊට පස්සේ කියනවා හැබැයි මම සිහිය පීටෝගෙන ගියොත්, හැබැයි මම මේ යන වැඩේ දැනගෙන ගියොත්, මම දැන් ඇතුල් වෙන්නේ අන්තප්පුරේට කියලා දැනගෙන ගියොත් අන්න එතකොට මට පුළුවනි අර රාජලීලාවෙන්ම ආපහු එන්න, අර කාමයට වසඟ නොවි ආපහු එන්න මට එහෙනම් හැකියාවක් තියෙනවා කියලා අන්න තුන්වෙනි උත්තරේ මේ රජතුමා පිළිගන්නවා. පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේත් දුන්නට ඒකෙන් සාර්ථක තත්වයක් ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ රජතුමා කියනවා අන්න තුන්වෙනි උත්තරේ නම් මගේ අත්දැකීමෙන් මම දැකලා තියෙනවා. තුන්වෙනි උත්තරේ නම් මට යම්කිසි සත්‍යයයි කියලා පිළිගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා අන්න ඒක තමයි බාරගන්නේ. ඉතින් බලන්න මොකද්ද මේ කියන්නේ? තමුන් ගැන සිහියක් පිහිටවා ගන්න කියලා තමයි කියන්නේ. මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා සිහියක් පිහිටවා ගන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ අදහස වෙන්නේ නැහැ මේක නවතී කියන එක. නමුත් ඒ පිළිබඳ සිහියක් පිහිටවා ගන්න, මම මේ මොන පැත්තටද යන්නේ කියලා සිහියක් පිහිටවා ගන්න කියන එක තමයි දෙන උපදේශ. අර කලින් උපදේශුත් දීලා තියෙනවා. නමුත් ඒවා යම්කිසි පමණකට විතරයි බලපවත්තන්නේ. එතනින් එහාට ගියාම ඒවයින් පාලනයක් ගන්න අමාරුයි. අන්න එතකොට එහෙනම් තමුන් ගැන අවධානයක්, මේ යන ක්‍රියාවලිය ගැන අවධානයක් පිහිටව ගන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දෙන හොඳම පිළිතුර. අන්න එතකොට දැන් එහෙනම් මේ අවධානයක් පිහිටවා ගත්ත කෙනෙක්ට තේරෙනවා මගේ මේ යන වැඩ කටයුතු ටික පිළිබඳ, මම මේ කරන්න යන දේවල් පිළිබඳ යම්කිසි දැනීමක් ඇති වෙනවා. අර ලොකු සාමිනාංශ කියන්නේ කනකොට කාපන් රාත්තල් ගාන දැනගෙන කියලා, කන ප්‍රමාණය දැනගෙන කන්න කියලා සඳහන් කරන්නේ, අර කවුන්ට්ස් තියාගෙන කන්න කියලා සඳහන් කරන්නේ. අන්න ඒක තමයි මෙතන කියන්නේ. මේ තමුන් කෑවට කමක් නැහැ, කන බව දැනගෙන, ඒක කොච්චර කනවාද කියලා දැනගෙන පොඩි අවධානයක් පිහිටව ගත්තා අන්න අඩුම ගානේ කවුන්ට්ස් තියෙනවා, මගේ මෙච්චර 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 අකුසල් වෙනවා. මම මෙච්චර මෙච්චර මේ විදිහට මේ පැත්තට නැඹුරුවක් තියෙනවා කියලා අන්න යම් කිසි දැනීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඕකේ පළවෙනිම තැන. එතන තමයි ඔය වැඩේ කරන්න ආරම්භ කරන තැන. ඉතින් මේ විදිහට දැනීමක් ඇති කරගත්ත කෙනෙක්ට තේරෙනවා අන්න ශික්ෂාපදයක් අඩාගෙන යන්න යනකොට, ඒ දිසාවට යනකොට යම් කිසි අපිට කියමු ඒ පවට බයක් ලැජ්ජාවක් තමුන්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් මේ වගේ දෙයක් කරන්න යනකොට ඒකට බයක් ලැජ්ජාවක් තමුන්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. සමහර විට අර සීල ගැන අපේක්ෂාවකිනුත් නෙමෙයි, සීල ගැන අපේක්ෂාවකිනුත් නෙමෙයි. නමුත් තමුන් ඉන්න වටපිටාව, තමුන්ගේ පවුල් සංස්ථා ගැන හිතලා ගොඩක් වෙලාවට බයක් ලැජ්ජාවක් ඇති කරගන්න පුළුවන්. මම මේ විදිහට යම් කිසි ඒ විවාහපත් වුණ කෙනෙක්, එහෙම නැත්නම් මට මේ විදිහට දරුමල්ල ඉන්න කෙනෙක්, මම මේ වගේ දෙයකට යොමු වීම හරිද කියලා අන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හැකියාවක් එනවා. ඒ විදිහේ සිහිය පිහිටුවාගත්ත කෙනෙක්ට, ඒ විදිහේ අවධානය පිහිටුවාගත්ත කෙනෙක්ට. දැන් ඔය වගේ පාප කර්ම, ඔය වගේ දේවල් කරනකොට ගොඩක් වෙලාවට හිතනවා මේවා මේ එළි වෙන්නේ නැති වෙයි කියලා. මේවා එළි වෙන්නේ නැහැ, මේවා මට වහගෙන ඉන්න පුළුවන්, මේක හිමීට වහන්න පුළුවන් කියලා තමයි මේ තැනැත්තගේ අදහස. නමුත් ඇත්තටම ගත්තොත් ඔය කවදා හරි එළි වෙනවා. අර හැංගි හැංගි වෙස් බැන්දට මොකද නටන්න වෙන්නේ එළි පිට තමයි. ඉතින් සමහර විට කිටික කාලයක් ඕක වහගෙන ඉඳියට අන්න දවසක ඕක එළියට පයින්නවා. අන්න ඒ එළියට පැනපු දවසේ තමුන්ගේ අන්න දරුමල්ල මොනවා කල්පනා කරයිද? ඊළඟට තමුන්ගේ බිරිය සැමියා කොයි විදිහට මේක ගැන ප්‍රතික්‍රියා කරයිද? ඊළඟට තමුන් හා සම්බන්ධ වෙන අනිත් පුද්ගලයා, ඒ පුද්ගලයාගේ පවුල් සංස්ථාවල් ඒ පුද්ගලයාගේ ඒ පිරිස කොයි විදිහට ප්‍රතික්‍රියා කරයිද කියලා අන්න කල්පනා කරොත් තේරෙනවා වෙන මේකෙන් තමුන්ට එන අතුරු ආන්තර ප්‍රමාණය සහ අන්න මේ ලෝකෙන් නිග්‍රහයක් විඳින්න වෙනවා කියන එක. මේ ලෝකෙන් කොච්චරක් නිග්‍රහයක් විඳින්න වෙනවාද කියන එක පොඩ්ඩක් හිතට නගා ගන්න පුළුවන්. එහෙම හැකියාවක් ළඟා කරගන්න පුළුවන්. අන්න සිහිය පිහිටුවා ගත්ත කෙනෙක්ට තියෙන ප්‍රයෝජනෙ මේ පිළිබඳ යම් කිසි දැනුවත්භාවයක්, මේ කන කෑම පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගත්ත කෙනෙක්ට තියෙන ප්‍රයෝජනෙ තමයි ඒක. ඉතින් පොඩි කතාවක් කියන්න ගන්නේ මොකද්ද? ඔන්න දැන් මම දන්න කියන ඒ දවසල මිනිස්සෙක් මේ විදිහේ ඉතින් ඔන්න හොර වැඩක් පටන්ගෙන ඉගේවල ඉඳලා ළඟට වැඩි දුරකුත් නැහැ මං හිතන්. ඉතින් මේකේ පාරකින් හැරිලා ඇතුළට යන්න තියෙනවා. ඉතින් වාහනේ මේ පාරේ ගිහිල්ලා ආවව ප්‍රධාන පාරකට දානකොට මොකද වෙලා තියෙන්නේ? දැන් ප්‍රධාන පාර තියෙන්නේ ගෙවල් කිට්ටුව. ප්‍රධාන පාරට දානකොට මොකද වෙලා තියෙන්නේ? අන්න ත්‍රීවිල් කාර් එකක් ඇවිල්ලා මේකේ හැප්පිලා. දැන් ගෙදර මිනිස්සු දැනගත්තොත් දන්නවා මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා මොකද කරලා තියෙන්නේ? අන්න ත්‍රීවිල් කාර් එක පොඩි ඇග්‍රීමෙන්ට් එකක් ගහගෙන වෙන පාරකට අරන් ගිහිල්ලා, ටිකක් ගෙදරින් ඈත පාරකට අරන් ගිහිල්ලා, එතන ආපහු වාහනේ හැප්පුණා වගේ අටවලා අන්න ඉන්ෂුරන්ස් ක්ලේම් කරගෙන බලන්න මේ අපේ හිතේ ස්වභාවය. දැන් අර ළඟපාරෙන් ගිහිල්ලා එතන හැප්පුණා කියලා දැනගත්තොත් දන්නවනේ මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා, ගෙදර මිනිස්සුත් දැනගන්නවනේ. අන්න ඒකින්ද මොකද කරලා තියෙන්නේ? ඈත පාරකට අරන් ගිහිල්ලා අර තියුණ විදිහටම ආපහු හප්පල වාහන දෙක අන්න ඉන්ෂුරන්ස් එක ක්ලේම් කරගෙන. ඊට පස්සේ කොහොම හරි හොඳම වැඩේ මොකද්ද? මේක ගෙදර කට්ටියටත් කොහොම හරි ආරංචි වෙලා අන්තිමට. ඉතින් ඊට පස්සේ දැන් අර සෙලින්කෝ ඉන්ෂුරන්ස් සෙලින්කෝ ඇඩ් එකක් යනවනේ ඔන් ද ස්පොට් අතට සල්ලි කියලා. ඉතින් ටීවී එකේ ඔය ඇඩ් එක යනකොට ඔන්න දැන් ඔන් ද ස්පොට් අතට සල්ලි කියනවලු. ඊට පස්සේ ගෙදර ළමයිනුයි ඒ නෝනයි කියනවලු පස්සේ වෙලාවක වෙන තැනකදී වුණත් ගන්න පුළුවන්. කියලා අන්න අර පොඩි හින්ට් එකක් පාස් කරනවලු. අන්න සිහිය පිහිටුවා ගත්තනම් ඌව හංගවන්න බෑ කියලා තේරුම් ගන්න පුළුවන්. සිහිය පිහිටුවා ගත්තනම් මේවා මෙහෙම හැංගෙව්වට දවසක මේවා එළි වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. එළි වුණු දවසට තමුන්ට කොච්චර ඒ වටපිටාවෙන් නිග්‍රහ ලබන්න වෙනවද, තමුන්ගේ පවුලේ කොච්චරනම් ගැටලු මතු වෙනවාද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්, දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සිහිය පිහිටුවා ගත්ත කෙනෙක්ට තියෙන තව ප්‍රයෝජනයක් තමයි මොකද්ද? මේක මේ එකපාර්ට ශික්ෂාපදයක් හදාගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට මේකෙ පියවර ගණනාවක් තියෙනවා. පියවර ගණනාවක් පහු කරගෙන ඒ කණු ගණනාවක් පහු කරගෙන ගිහිල්ලා 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 තමයි ඔන්න වැටපැන්නා කියලා ශික්ෂාපදයක් හැදෙන ගන්නට යන්නේ. එතකොට හිතන්න ඔය වගේ දෙයක, ඔය වගේ ශික්ෂාපදයක කොච්චරනම් පියවර ගණනාවක් පහු කරගෙන යන්න තියෙනවාද කියලා. ඉතින් මුලින් ඔය වගේ සම්බන්ධයක් ඇති වෙන්නේ කොයි විදිහටද? ඒ යම් කිසි කතා බහක් ඇති වෙලා, එහෙම නැත්නම් ඔය Facebook වගේ යම් කිසි chat එකක් ඇති වෙලා, ඔය විදිහටනේ ඔය වගේ දෙයක් ඇති වෙන්නේ. ඔය විදිහට ඇති වෙන දේ තමයි පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා ඒ යම් කිසි හමු වෙන වේලාවක ඒ හමු වෙන්න යොදාගෙන ඒ එහෙම එහෙම හමු වීම් කීපෙකුත් ගිහිල්ලා ඔය විදිහටනේ යන්නේ ඔය වගේ දෙයක්. එතකොට බලන්න මේකේ පියවර කොච්චරනම් තියෙනවද? ඒ පියවර ගාන දකින්න පුළුවනි අන්න තමන් ගැන සිහියක් පිහිටවා ගත්ත කෙනෙක්ට, තමන් මේ කරන වැඩේ ගැන අවධානයක් පිහිටවා ගත්ත කෙනෙක්ට අන්න පියවර ගාන දකින්න පුළුවන්. ඔන්න එක කණුවක් පාස් වුණා, ඔන්න දෙකක් පාස් වුණා, ඔන්න කණු තුනක් පාස් වුණා කියලා මෙන්න මේ යන පියවර ගාන මේ තැනැත්තට දැක ගන්න දැනගන්න හැකියාවක් තියෙනවා. දැන් ඕහා සම්බන්ධව දෙයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ ස්වාමීන් වහන්සේලාට පනවලා තියෙන ශික්ෂාබද අතරෙත් මේ මෛතුනේ කියන දේ, මේ මහානකම බෙල්ලෙන් කඳයි බෙල්ලයි වෙන් බෙල්ලෙන් කඳයි ඔළුවයි වෙන් වුණා කියන අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මෛතුනේ හැසුරුණා කියන්නේ එයාගේ භික්ෂුකම අන්න බෙල්ල ගහලා යවුවා වගේ දෙයක්. ආවෝ කඳයි ඔළුවයි වෙන් වුණාට පස්සේ බද්ධ කළ ජීවිතේ ගන්න බෑ වගේ අන්න මොකද්ද? භික්ෂුවගේ භික්ෂු ස්වභාවය ඉවර වුණා. භික්ෂුවක් කියන ස්වරූපෙන් මිදිලා ගියා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට තවදුරටත් සිවුරු පොරෝගෙන ඉන්දියට පාත්‍ර අරගෙන ඉන්දියට අන්න භික්ෂුවක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි පනෝපු පළවෙනිම පරාජිකාව. පළවෙනිම භික්ෂුත්වයේ කෙලවර වෙන ශික්ෂාපදය. අන්න එතන ඉඳලා එතන තමයි උපරිමේ. ඊළඟට බැලුවොත් තව ශික්ෂාපද ගණනාවක් තියෙනවා. තව ඒ කණ්ඩායම් විවිධ කොටස් තියෙනවනේ. ඒ කොටස් වල විවිධ ශික්ෂාපද ගණනාවක් තියෙනවා. මේ වගේ දෙයකට යමු වෙන භික්ෂුවකට ආපත්‍ති කීයක් වෙනවද කිව්වොත් ඔන්න ඔය වැටවල් ටික හොයාගන්න පුළුවන්. ඔය පහු වෙන කණු ටික හොයාගන්න පුළුවන්. මොකද්ද තියෙනවා එතන? අන්න යම්කිසි මේ වගේ සම්බන්ධයක් ඇති කරගත්තොත්, ඒ ඇති කරගන්නකොට, ඒ කතා බහ කරනකොට, ඒ වචන කියනකොට අන්න එතනත් යම්කිසි ආපත්‍තියක් වෙනවා. ඊළඟට මේ වගේ හමු වීමක් සඳහා කුටියෙන් එළියට බැස්සොත්, කුටියෙන් එළියට බහින්න කලින් අන්න මේකප් කරන වෙලාවෙ තව ආපත්‍යක් වෙනවා. ඊට පස්සේ කුටියෙන් එළියට වැහලා අඩි 3ක් විතර තියෙනකොට තව ආපත්‍යක් වෙනවා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා ඒ කාන්තාව ඉන්න තැනට ගිහිල්ලා ඇතුළට පිවිසෙනකොට තව ආපත්‍යක් වෙනවා. පිවිසිලා වාඩි වෙනකොට තව ආපත්‍යක් වෙනවා. අන්න වාඩි වෙලා කතාබස් කරනකොට තව ආපත්‍යක් වෙනවා. කතාබස් කරලා ඒ ස්පර්ශ කරනකොට තව ආපත්‍යක් වෙනවා. ඔන්න ඔහොම 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 අර ටිකෙන් ටික දරුණු වෙන ආපත්‍ති ගණනාවක් කඩාගෙන ගිහිල්ලා තමයි අන්තිමට භික්ෂූත්වයේ කෙළවර වුණා කියන තැනට යන්නේ. එච්චර දුරක් යන්නේ. ඉතින් ඒ අපි හිතනවා මේක මේ භික්ෂුන් වහන්සේලාට විතරක් අදාළ දෙයක් කියලා. නමුත් ඇත්තටම අපේ ඔය වගේ සම්බන්ධයක් ගැන කල්පනා කරලා බැලුවොත්, ඔය වගේ සම්බන්ධයක් ඇති වෙලා ටිකෙන් ටික මෝරලා යන්නේ කොහොමද කියලා කල්පනා කරලා බැලුවොත් අන්න පියවර ගණනාවක් තියෙනවා. පියවර ගණනාවක් තියෙනවා. ඒ යම් කිසි chat කරන තැනේ ඉඳලා පියවර ගණනාවක් තියෙනවා. ඒ ෆෝන් එකෙන් කතා කරන තැනේ ඉඳලා පියවර ගණනාවක් තියෙනවා. අන්න ඒ පියවර ගණනාව දැක ගන්න පුළුවනි මෙන්න මේ විදිහට ඒ පිළිබඳ සිහියෙන් ඉන්න කෙනෙක්ට, ඒ පිළිබඳ දැනුවත් භාවයකින් ඉන්න කෙනෙක්ට. අන්න ඒ පියවර ගණනාව සමහර විට පියවර 3-4ක් පහු කරගෙන ගිහිල්ලා, නමුත් යන්තම් ඔන්න ක්ලච් බ්‍රේක් කරලා ලෝ ග්‍රියර් එකකට දාගෙන පොඩ්ඩක් ආපහු හරවගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා පරීක්ෂා කරන්නේ යම්කිසි අවස්ථාවක් උදා වෙනවා. පරීක්ෂා කරන්නේ යම්කිසි අවස්ථාවක් උදා වෙනවා. අන්න ඒ විදිහට හික්මෙන්නේ යම්කිසි අවස්ථාවක් උදා වෙනවා. එතකොට බලන්න මේ පේනන කරුණ කොච්චරනම් වැදගත් දෙයක්ද? අපේ ජීවිතවලට කොච්චරනම් වැදගත් දෙයක්ද? මේකේ මේ පියවර ගණනාවක් කඩාගෙන ගියත් අන්තිමට යම්කිසි වේලාවක ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගෙන, හික්මීමක් ඇති කරගෙන ආපස්සට එන්න පුළුවන්ද කියලා හිතන්න, කල්පනා කරන්න අවස්ථාවක් එන්න පුළුවනි. ඒක වැරද්ද කරත් ඊළඟ පාර නොකර ඉන්න මේක හේතු වෙන්න පුළුවනි. ඊළඟ පාරවත් මම හික්මෙනවා කියන අදහස ඇති කරගන්න මේක හේතු වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට මාර්ගයක් පෙන්ලා තිනවා. මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කාමයට වසඟ වෙලා ඉන්න ලෝකෙක අන්න කාමයේ වරදවා හැසිරීම කියන ශික්ෂාපදයක් කතා කරනවා. තමුන්ගේ මොහොතකටවත් තමුන්ගේ බිරියක් නොවන කාන්තාවක් හා සමග මෛතුන ධර්මයේ හැසිරුනොත් අන්න කාමයේ වරදවා හැසිරුණා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් ප්‍රකාශ කරනවා. බලන්න මේ මෛතුනේ වසඟ වෙලා ඉන්න ලෝකෙක, මේ කාමයන්ගෙන් වසඟ වෙලා ඉන්න ලෝකෙක අන්න ශික්ෂාපදයක් පෙන්නල දෙනවා. මේ අපාගාමී කර්මයක් මේකින් ගැලවෙන්න කියල යම්කිසි මාර්ගයක් පෙනෙනවා. මේකින් ගැලවුණොත් තමුන්ට බොහෝම යහපතක් කරගත්තා වෙනවා කියලා අන්න මාර්ගයක් පෙන්නනවා. මොකද්ද මේ ඔය අපායවල් එහෙම ගැන සඳහන් වෙන මොකද්ද? මහගෙදර වගේ. මහගෙදර ස්වභාවය මොකද්ද? කොහේ ගියත් මේක අන්තිමට කැරකිලා මහගෙදරට තමයි එන්නේ. ඉතින් මහගෙදරවල් වලට යන්න හේතු වෙන හොඳ හොඳ කර්ම තමයි ඔය අපි සාකච්ඡා කරන කර්ම. ඒක එකපාරක් ඇබ්බැහියට වැටුණාම ආයි ගැලවෙන්න ලේසි නැහැ. ගැලවෙන්න අමාරුයි. ඉතින් ඒ විදිහට දේවල් හුරු කළා හුරු කළා හුරු කළා මොකද වෙන්නේ? අන්න ගිහිල්ලා අපාය වගේ මහ භයානක ස්ථානවලට වැටෙනවා. අර කරපු කර්මය නැවත නැවත ගෙවන්න වෙනවා. ඉතින් ඒකෙන් ගැලවිලා ආවත් අපායෙන් මිදිලා ආවත් අන්න වලිග කොන තමුන්ගේ පිටිපස්සෙන් එලෝගෙන එනවා. දැන් ඔය අපේ බල්ලට එලා තින්නෙත් ඒකනේ. ශේෂ කර්මයක් පිටිපස්සෙන් ඇවිල්ලා ඔගේ. ඉතින් මයි තුන කර්මයක් පිටිපස්සෙන් ඇවිල්ලා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවයි ගැලවිලා යන්න නම් අන්න මෙහෙම ශික්ෂාපදයක් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒ ශික්ෂාපදේ පනවන්නේ කාටද? අර විදිහට සිහිය පිටවාගත්ත කෙනෙක්ට, තමුන් පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගත්ත කෙනෙක්ට. එහෙම නැතුව ඕක රකින්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් එහෙම කෙනෙක්ට පෙන්නලා දෙනවා අන්න මෙන්න මෛතුන ධර්මයෙන් වැළකීමේ ශික්ෂාපදයක් පනවනවා. එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක් පිළිපදින්න උත්සාහ කරන්න කියලා අන්න මාර්ගයක් පෙන්නලා දෙනවා. ඉතින් ඒ අතරෙත් තව ශක්තිමත් පුද්ගලයෙක් ඉන්නවනම් අන්න බ්‍රහ්මචරියත් සමාදන් වෙන්න කියලා කියනවා. මේ ධර්මයෙන් අයින් වෙච්ච කෙනෙක් ඉන්නවනම්, ඒකට හැකියාවක් ශක්තියක් තියෙන කෙනෙක් ඉන්නවනම් අන්න ඒ පැත්තටත් යොමු වෙන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ කාමයන් වලට වසඟ වෙලා තියෙන ලෝකේ තමයි මේක ප්‍රකාශ කරන්නේ. මේ මාර්ගය වෙන්නන්නේ මේ කාමයන්ට වසඟ වෙලා තියෙන ලෝකේ. ඉතින් ඒ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට කෙනෙක් හිතනවා මේක මේ දවසෙන් දෙකෙන් තුනෙන් මේක කෙලවර කරන්න පුළුවන් වෙයි කියලා. මේ ශික්ෂාපදවල හික්මෙන්න ගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න අනිත් පැත්තට මේකේ වෙන ස්වරූපයක් ඉදිරියට නැගීගෙන එනවා. දැන් අපි කියනවා දැන් කාමේ තියෙනවා, ද්වේෂයකින් සම්පූර්ණ වෙන් වෙච්ච දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් මේ හිතේ තියෙන නැඹුරුව එක එක මුහුණු පෙන්නනවා, එක එක ස්වරූප පෙන්නනවා. එතකොට කාමය කියන්නේ එක ස්වරූපයක්. ඒ වගේම ද්වේෂය කියන්නේ තව ස්වරූපයක්. ඉතින් අර කාමයෙන් වැළකුණ ගමන් මොකද වෙන්නේ? අන්න වෙන මුහුණක් එළියට පයින්නවා, වෙන ස්වරූපයක් එළියට පයින්නවා. ළඟ ඉන්නේව මරාගෙන කන ගන්නට තරහ යන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාත් එක්ක ගැටලු ඇති කරගන්න පටන් ගන්නවා. මොකද්ද? අන්න අර එක ස්වරූපයක් නතුරු කරපු ගමන් අන්න වෙන ස්වරූපයක් විදිහට මේක එළියට පයිනවා, මේක ඉදිරිපත් වෙනවා. ඉතින් කියනවා මොකද්ද? මට නම් කාමය ගැන කිසිම එහෙම මේ එකක් නැහැ, කිසිම කැමැත්තක් නැහැ, ඒ පැත්තට මගේ යොමුවක් නැහැ. ඒ වෙනුවට මට තියෙන්නේ ද්වේෂය කියලා තමයි මේ තැනත්ත කියන්නේ. නමුත් ඇත්තටම ඔය එකම ප්‍රශ්නේ මුහුණු දෙකක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අර කන බොන එකට ද්වේෂය ටිකක් අඩුයි. කාලා බීලා ඉන්නකොට ඉතින් අරවා ගැන එච්චරම ගැටෙන්න යන්නේ නැහැ. නමුත් කන බොන එක නවත්තපු ගමන් මොකද වෙන්නේ? ඔන්න ළඟින් ගියත් ඔන්න මරාගෙන කන ගන්නට තද වෙන ගන්නට යනවා. ඉතින් ඕක තමයි ওই ප්‍රශ්නේ තියෙන ස්වරූපේ. මොකද්ද? එක මුහුණතක් පොඩ්ඩක් පාලනය කරන්න උත්සාහ කරපු ගමන් මොකද වෙන්නේ? වෙන මුහුණතක් ඉදිරිපත් වෙනවා. වෙන මුහුණතක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඔහොම දෙයක් තියෙනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේක එතකොට කොහොමද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා. ඉතින් ඕක පියවරෙන් පියවර යන ප්‍රතිපදාවක්. කලින් දවසේ මට මතකයි ලොකු සායනාසික ධර්ම දේශනාවක ඔය දෙවි කෙනෙක්ද කොහෙද ඇවිල්ලා අහනවා මෙන්න මේ කාමරාගය දුරු කරන එකක් ගැන. බුදුරජාණන් වහන්සේ දෙනවා කියනවා මොකද්ද කාමරාගය දුරු කරන එක පැත්තක තියලා අන්න අර මේ මමත්වයේ දුරු කරන්න කටයුතු කරන්න කියලා තමයි දෙන උපදේශ. මොකද මේක දුරු වෙන්නේ අර අනාගාමී මාර්ගඵලෙන්. සෑහෙන ප්‍රමාණයක් තව ඉස්සරහට යන්න ඕන. සෝවන් මාර්ගඵලෙන් දුරු වෙන්නේ අන්න මමත්වයේ විතරයි. අපායට යනවා කියන ස්වරූපේ විතරක් නැති කරගන්න පුළුවන්. අපායට යන්නේ නෑ කියලා විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් එහෙම ටිකෙන් ටික හික්මිලා හදා ගන්න ඕනේ ප්‍රතිපදාවක්, හදා ගන්න ඕනේ මාර්ගයක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒක බොහොම ලස්සනට උපමාවකින් කියන්න පුළුවන්. මොකද්ද? අන්න බුරබුරා ඇවිලෙන ගින්නක් තියෙනවා. බුරබුරා ඇවිලෙන ගින්නක් තියෙනවා. මෙන්න මේ කාමයන් නිසා ඇවිලෙන ගින්නක් තියෙනවා. ඉතින් ওই ගින්නට හරියට දර දානවා වගේ තමයි මේ කාමයන්. ඔය ගින්නට දර දානවා වගේ තමයි කාමයන්. ඉතින් අපි ওই ගින්නට කොටන් විසි කරනවා. මේ ගින්න තව තව බුරබුරා නැගෙනවා කියලා ඔන්න අපි ඒ පිළිබඳ චෝදනා කරනවා. නමුත් මේ ක්‍රමේ මොකද්ද? මෙන්න මේ ටිකක් මේ ගින්න පෝෂණය කරන එක නවත්තන්න කියන ක්‍රමයක් පෙන්වන. ඔය ශික්ෂාවද වලින් වෙන්නෙත් ඒක. අර සිහිය පිටවා ගැනීම වෙන්නෙත් ඒක. මොකද්ද මේ ගින්න පෝෂණය කිරීම එක නවත්තන. ගින්න නිවීම කොහොම වෙතත් මම මේකට තව අලුතෙන් දර දාන්නේ නෑ කියලා හික්මෙන් උත්සාහ කරනවා. ඉතින් දර නොදැමීමේ ප්‍රතිඵලය මොකද්ද? මේ ගින්න ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පොඩ්ඩක් සමතේකටපත් වෙනවා. පොඩ්ඩක් ඒ උග්‍රතාවය අඩු වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික උග්‍රතාවය අඩු වෙනවා. ඉතින් මේ සිහිය පිහිටවාගෙන තමුන් ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් තේරෙනවා මෙන්න මේක හැම වෙලෙම චක්‍ර කරකිනවා. මොකද කාලෙකට මේ කාමය කියන එක හරි අධිකයි. කාමය කියන එක ඉස්මතු වෙලා බොහෝම දරුණු විදිහට තමුන්ට පීඩා කරනවා. ටික කාලෙකට ඕක නැවතත් යටිපත් වෙලා යනවා. ඉතින් මේ සතිය පුරුදු කරන කෙනෙක් තේරෙනවා මේ චක්‍රය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ළඟ 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 කැරකෙන ස්වභාවයක්. ඒ කැරකීමෙන් තමුන්ට එන පීඩාවේ අඩුවීමක් දකින්න පුළුවන්. අන්නර ගින්න නිවෙනවා කියන සලකුණු. ඉස්සර තරම් මේ කාම ඇවිල්ල මට පීඩා කරන්නේ නෑ කියලා යම්කිසි සලකුණක් දකින්න පුළුවන්. ඉස්සර තරම් මේ රාග සිතිවිලි ඔස්සේ මගේ හිත දුවන්නේ නෑ කියලා යම්කිසි සලකුණක් දකින්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේකේ මං සලකුණු පේන්නේ. මේ මාර්ගයේ ඉදිරියට යනවා කියන්නේ මං සලකුණු පේන්නේ කොයි විදිහටද? අන්න තමුන්ට හර එන පීඩාව දිගුකාලීනව ටිකෙන් ටික අඩු වෙන ස්වරූපයක්, දිගුකාලීනව ඒකෙන් එන ගැටලු අඩු වෙන ස්වරූපයක් දකින්න පුළුවන්. ඉතින් මේ ගින්න නිවෙන්නේ නැති තරමට හෙමීට හෙමීට තමයි යන්නේ. බැලූ බැල්මට පේනවා නිවෙන්නේ නැහැ කියලා. නමුත් තමුන් කල්පනා කළ බැලුවොත්, අවුරුද්දක් හමාරක් පිටිපස්සට හිතලා බැලුවොත් මේ විදිහේ ප්‍රතිපදාවක් පුරන කෙනෙක්ට තේරෙනවා, මේ විදිහේ සිහියක් වඩන කෙනෙක්ට තේරෙනවා ඉස්සර තරම් දැන් ගැටලුවක් නැහැ. ඉස්සර තරම් දැන් ගැටලුවක් නැහැ. ඉස්සර තරම් මේවා හිතට රඳන්නේ නැති ස්වරූපයක් දැන් තියෙනවා කියලා දකින්න පුළුවන්. ඉස්සර තරම් මේ චක්‍ර උග්‍ර නැහැ. ඉස්සර තරම් ඒ අර විස්තරය වැඩි නැහැ. ඒ වෙනුවට දැන් පොඩි විස්තරයක් සහිතව තමයි මේ චක්‍ර කැරකෙන්නේ කියලා දකින්න පුළුවන්. එහෙම 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 ඉතින් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙම එහෙම ටිකෙන් ටික උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම එහෙම ටිකෙන් ටික මේ හික්මීම ඇති කරගන්න ඕනේ. එහෙම හික්මීම ඇති කරගත්තොත් දැක ගන්න පුළුවන් මේ ගින්න ටිකෙන් ටික අඩු වෙනවා. ඒ ගින්න අන්න ටිකෙන් ටික අඩු වෙලා මොකද්ද අර අඟුරු ස්වරූපයකට උනත් එන්න පුළුවන්. අර අළු වලින් වැහිලා තියෙන අඟුරු ස්වරූපයකට උනත් එන්න පුළුවන්. නමුත් තාමත් අඟුරු තියෙනවා. අර ගින්නේ ප්‍රභවය තියෙනවා. ඒ පිළිබඳ අපිට තේරෙනවා. මෙහෙම දෙයක් තියෙනවා කියන එක තේරෙනවා. නමුත් තේරුණාට මොකද ඉස්සර තරම් පීඩාවක් නැහැ. ඉස්සර තරම් පීඩාවක් නැහැ. එච්චර ගැටලුවක් මතුවෙලා නැහැ. අනේ විදිහට ක්‍රමයෙන් හික්මෙන ප්‍රතිපදාවක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ ප්‍රතිපදාව අර කාමභෝගී ලෝකයක ඉඳලා කාමයන්ට වසඟ වෙච්ච ලෝකයක ඉඳලා අන්න ඒක නිවා ගන්න තත්ත්වයට දක්වා යන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒක සතියෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවට කාලයක් තිස්සේ උත්සාහවත් වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ යම් කිසි ටිකෙන් ටික වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා අන්න තේරුම් ගන්න පුළුවනි මේකෙනුත් මිදෙන්න හැකියාවක් තියෙනවා. මේ ලෝකයේ අවසංග වෙලා ඉන්දියට මොකද මේකෙන් යම් පමණකට දුරස් වෙන්න හැකියාවක් තියෙනවා. දුරස් වෙලා තමුන්ගේ යහපතක් සලසා ගන්න හැකියාවක් තියෙනවා. අන්න එහෙම හැකියාවක් දිනු කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහත්තයා මේ මම ලොකු සායින්නන්සේට ආරාධනා කරන්නම් ඔහොම ඉන්නේ.
ලෝ දරුවන් සරණයි මම ධම්මජීව හැමතුරෝ
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම නිරෝෂ උදත් ඉන්න හැපත්තේ අද දෙතම ප්‍රශ්න අහන්නේ මගේ දතක් ගලවලා මම මේ
කවුද වයිෆ්ද ගැලෙව්වේ
එහෙමනම් බැරි වයි ගොඩක් ගලවලා මම ගලුණ ගෙදර උපුවා
හරි අපිත් මේ හිටින් ඉඳලා ඉట్లా දත් ගලවනවා කට්ටිය කමක් නැහැ උදේට කතා කරන්න කියමු
හොඳයි ස්වාමීන් වහන්සේ කරන්න පළවෙනි ප්‍රශ්නේට කලින් ප්‍රශ්නේ ලියපු කෙනා මට නෝට් එකක් දාලා අපි නෝට් එකක් දාලා තියෙනවා ඩියර් ඕගනයිසර්ස් I am writing this report as venerable Nayaka Thero instructed me to rewrite my report in a pleasant mind and submit again sorry for taking your session time for the same question ප්‍රශ්නේ මෙමයයි ගරු ස්වාමීන් වහන්සේ මෙම වார்த்தාව නැවතත් ප්‍රසන්න මනසෙන් ලියා ඉදිරිපත් කරන ලෙස ඔබ වහන්සේ මාහට පසුගිය වාරයේ උපදෙස් දුන්නේය. සක්මන කාලය පැයකයි. දෙපතුල සිට දනහිස දක්වා වූ ශාරීරික කොටස් සක්මන ක්‍රියාවලියේ යෙදෙන හැටි පෙනේ. පේශි ඇදී පැවති ලිහිල්වී නැවතත් තෙරපීමකට ලක්වීම දැනෙයි. පතුලේ ඇඟිලි ආශ්‍රිත පෙදෙස උකුරු ගසන ස්වභාවයකි. දනහිස් හා උකුල් ඇටය සක්මන සමග රිද්මයකට බිඳෙන ශබ්දයක් ඇති කරයි. එසේම හිස් කබලද කොටස් ලෙස ගැස්සී පිබිදෙන හඬක් නිකුත් කරයි. ශරීරයේ අනිකුත් අවයව හා ස්වාභාවික ක්‍රියාවලියක් ඇති බව නොහැඟේ, නොදැනෙයි. සිතිවිල්ලක පැටලී යද්දිත් කය වෙනම පාඩුවේ ඇවිදින ආකාරයකි. හිත වෙනම සිටි මලමිනියක් මෙන් වූ මට අයිති නැති හිස් කය පසකින් ගමන් කරනු දැනීම අප්‍රසන්න පිළිකුල් සහගත හැඟීමකි. සක්මන දිගටම සිදුවේ. පර්යංකය කාලය පැයකයි. හිස පහතට කඩා වැටීම හා කෙලින් වීම ළඟ ළඟ එක දිගටම සිදුවේ. අඳුර වූ මත්ගතියක් හිත වැසී පවතී. නිශ්චලව සිදුවීම දෙස බලා ඉඳී. මෙහි රැඳී සිටීම අසහනකාරී වුවත් වීරයෙන් දිගටම සිටිය හැකිය. අවසානයේදී හිස වඩාත් ඍජු වී ඉරියව් පට්ටල වී හිත ඉතා පැහැදිලි හා පිරිසිදු ප්‍රබෝධමත් අවස්ථාවට පත්වේ. දිගටම පැවැත් වූ වීරය හි ඵලය සතුටට කරුණකි. එදිනෙදා දන්නා අඳුරන සැමදෙනගේ හා මගේද වැරදි පෙනේ. දැනගෙන දරා සිටිය හැකිය. මේ වෙහෙසකි, කනස්සල්ලකි. නමුත් කිසිවෙක් සමග ගැටීමක් සිදු නොවීම නිසා ජීවිතය පහසුය. මම ධර්ම මාර්ගයේ ඉදිරියට යැවෙන බව දැනීම සතුටු සිතින් යුතුව ඔබ වහන්සේට දන්වනු කැමැත්තෙමි. ඔබ වහන්සේගේ අදහස උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
මේක අපි මේ වාතාව ලියලා තියාගන්න ඕනේ. මේකේ නැවත ඉදිරිපත් කිරීමක් තියෙන මේ ප්‍රසන්න මනසින් විචිතේ ප්‍රසන්න මනසින් ඉදිරිපත් කරන්න අවසාන වාක්‍ය නිසා ඒක ඉෂ්ට වෙනවා. නමුත් අතරමැදි අප්‍රසන්න, පිළිකුල්, අඳුරු, අසහනකාරී, වැරදි, දරා සිටීම, වෙහෙස, නුරුස්නා ගතිය කියන විශාල කතවචන රාශියක් පාවිච්චි කරලා තියෙනවා. ওই කතවචන ඔක්කොටම පාලි ඉතාම ලස්සන සෞන්දර්යාත්මක වචන පුත්‍රජානසේ ඉදිරිපත් කළා තියෙනවා. මේක නිබ්බිදාවේ ලක්ෂණයක්. මේකට වෛර කෙරුවොත් නිවනට වෛර කරා වෙනවා. මේක ඊටාම ලස්සන ඉදිරිපත් කළොත් අපිත් මේක හරි හැටියට දාගෙන අහගෙන ඉන්න එකනටත් ප්‍රියමනාප භාවයක් ඇති වෙනවා. ඒ නිසා මේක රීරයිට් කරන්න දෙන්න තියෙන්නේ. එතකොට නම් A+ එකක් දෙන්න පුළුවන්. දැන් මේ A මයිනස් එකක් හරි B+ එකක් හරි තමයි දෙන්න වෙන්නේ. ඒ නිසා මේ වචන මේ report එක මට ලිඛිත වේවන්න. මම මේක හදලා එවන්නම්. ඒකල අපි මේක තියාගන්න ඕනේ. අපිත් එක්ක ඕන කෙනෙකුට ওই භාවනා කරනට එන මේ අප්‍රසන්න භාවයේ, පිළිකුල් භාවයේ, අඳුරු අසහනකාරී භාවයේ, වැරදි වුණත් වැරදි දරාගෙන ඉන්න පුළුවන් ගතිය, වෙහෙසකර නුරුස්නා කනස්සලු ගතිය, ওই ටික තමයි මේ භාවනාව කියන්නේ. නැත්තම් භාවනාවේ විරාගයේ දක්වන ලකුණු. ඕකට ප්‍රසන්න මනසක් ඇතිවෙනොත් නිවන කනගාව. ඕකට කචුකුචු ගෑවොත් ඉතින් නිවනයි මෛත්‍රී බුදු ආමරුගාටවත් යන එක ඊළවත් කරගන්න හම්බ වෙනකන් නැහැ. ඒ නිසා මේක හොඳයි ප්‍රයත්නේ මොකද අවසානයේ කියලා තියෙනවා. ඒ ටික ඔක්කොම දරාගෙන මට ඉදිරියට යන බවකුත් වැටහෙනවයි කියලා. ඉතින් ඔච්චරයි අපිට මේ ලෝකෙට තියලා මැරෙන්න තියෙන පණිවිඩේ. මේක ලිඛිත වෙවන්න මට මම තව ටිකක් පිසුදුක ලෙවන්න. නමුත් මේකත් මේ මට්ටමේම මේ වාර්තාගත වෙන්නේ කොහොඳයි. අපි යනවා උදේ ඉස්සරහට.
දේශාමිනාංශ ඊළඟ ප්‍රශ්නේ අති ගෞරවනීය පූජනීය ලොකු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනා දෙපා වලට ඇතිවන ගොරෝසු දැනීමට සතිය පිහිටුවා සක්මන ආරම්භ කළෙමි. ඒතරම් තද නැති දැනීමක් පමණි. වම දකුණ වශයෙන් නිරීක්ෂණය නොවේ. සක්මන අතරතුර සිත පිට ගොස් ඇති බව වැටහුණත් ඇවිදින කයට සිත ආවිටයි. මේ දැනීමද ටික ටික සියුම් විය. විටින් විට සිත පිට ගියත් සතිය කයත් සමගම පැවතුණි. එසේ සක්මන් කරන විට ලනු පැදුර පුරා එහාට මෙහාට පැද්දෙන්නට විය. අය කොට වී ඇති බව හැඟුණි. දැනෙන ප්‍රමාණය අඩු වී නොදෙනි විශාල ප්‍රදේශයක සිටිනවායයි වැටහුණි. ක්ලාන්ත ගතියක්ද දැනෙන්නට විය. සක්මන අතරතුර විටින් විට දැස් පියාගෙන බැලුවෙමි. එවිට ඉන්න තැනද සොයාගන්නට බැරි වී පාවෙනවා වාගේ දැනුම්. පර්යංක භාවනාව පාන්දර පර්යංක භාවනාවට වාඩි වී කය දෙස සතියෙන් බැලුවෙමි. හුස්ම ඉතා සියුම්ව දැනී නොදැනී ගියේය. ඉන්පසු ඉතා සියුම් කම්පන චංචලද දැනී නොදැනී ගියේය. ඉතිවිලි ඇති වූ බව ඇවිත් ඇති වී යන විට දැනගන්නට හැකි විය. මේ පරයන්කේ විශේෂ සිදුවීමක් විය. එනම් මෙලෙස ටික වේලාවක් සිටින විට පාරටම තද අන්ධකාරයක් ඇති විය. ඊ පටන් ගැන්මද එළියක් තිබී ඇති බව මෙවිට තේරුම් ගත හැකි විය. එම අන්ධකාරය දැස් ගලවා දැමුවා වාගේ විය. සෑහෙන බයක් ද ඇති විය. මේ සමගම කන් දෙකද ගලවා දැමුවා වාගේ ශබ්ද නැති වී ගියේ. අය වුවද භාවනා දිගටම කරගෙන ගියමි. මේ ඇති වූ බයත් සමගම මරණයේදීද සිදුවන්නේ මේදැයි බලා සිටියෙමි. මෙසේ ටික වේලාවක් පැවති නැති වී ගියේ. මේ පරයන්කෙන් පසු සිතේ ගැඹුරින් පසුබෑමක් ඇති බව දැනේ. ඒ වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි හැඟීමකි. බැරිදි ඇතොත් පහදා දෙන මෙන් ගෞරවනීය ඔබ වහන්සේගෙන් ඉල්ලමි.
මේකේ සක්මනේ වාතාවක තිබීතු උපරීම මට්ටමට කිට්ටු කරලා තියෙනවා. නමුත් ඒක තව පොඩ්ඩක් දියුණු කරන්න පුළුවන්. පිටගිය සිත නැවත දැනගත්තේ ඇවිදින පයට පැමිණීම නිසයි කියලා තියෙනවා. ඒතර පැමිණියේ වම් පයටද ඒක විලුඹද එහෙම නැත්නම් දැනුනේ සීතලද කියලා ඒ පැමිණි බවට තියෙන ලකුණ මේට වැඩිය ගොඩාක් එහෙම නැත්නම් වාක්‍ය 3-4කේ විස්තර කරන්න පුළුවන් නම් ඒක තමයි මේ රචනයේ තියෙන උච්ච භාවය. රචනයේ තියෙන පිරිච්ච භාවය. රචනයේ තියෙන ඕජාව. එතෙන් ඇවිල්ලා තියෙනවා අන්න ඒක බලන්න පිටිගියේ හිත නැවත ආපු හැම වෙලාවෙම ඒ පැමිණි බව තහවුරු කරන එවන ද පැමිණි බව ප්‍රත්‍යක්ෂණය කරන අද්දුරු සාක්ෂියෙන් පිරෙන්න රචනය ඉතාමත්ම සස්රික වෙනවා. ඉතින් ඒක ගොඩක් හිතරගත්ත කෙනෙක් මේ ලියලා තියෙන්නේ. ඉතින් එහෙම ඒ හොයනකොට මේ පිටගිනියයි කියලා කනකට වෙන්න වෙලාවක් නැහැ. මොකද පැමිණීම බැන විශේෂයෙන්ම සවිස්තරව වාර්තා කරනවනේ. ඒක පාපොච්චාරණයක් වගේ. ඒක පාපදේශනාවක් වගේ. එතෙන් තමයි අපි සුද්ධිය ඇති වෙන්නේ. ඒකෙන් තමයි අපි මේ කර්ම ඉදිරියට ගෙනියන්නේ නැතුව එතනතර ගෙවලා දාන්නේ. ඉතින් එතකොට හරි මේ පාළු ගතියක්, බය ගතියක්, තනි ගතියක් දැනෙනවා. ඒක අපිට තේරෙනවා මේ ඉස්සරහට ගෙවන්න තියෙන කර්ම මේ දැන් ගෙවනවා වර්තමාන වශයෙන් ditta dhamma vedini වශයෙන්. ඒතකොට නිකන් no boundary වගේ address නැහැ වගේ ක්ලාන්ත ගතිය එනවා. ඒ කියන්නේ මමයා ක්ලාන්ත වෙනවා. මමයට පදිංචි නැතුව යනවා. එයාට ලියාපදිංචි වෙලා හිටියේ දැන්. ලියාපදිංචි නැති වෙනවා. ඒකට අපි කලබල වෙච්චාම නැවත මමයා පිහිටන්න උත්සාහ කරන්න. අන්න ඒ වගේ නැවත මමයා පිහිට ගන්නවා වෙනුවට මේ ජීවත් වෙද්දිම මමයා නැති තත්වයට යන්න පුළුවන්. ඒකේ මගට යනවා. ඒක දැන් අනුමත කරනවද නැද්ද කියන එකයි රචනාවෙන් අපිට දැනගන්න පුළුවන්. ඉන්නේ අනුමත කරන්න අර කලින් කියපේක නටගේ මේක ප්‍රසන්න මනසින් බලන්න ඕනේ. එතකොට සක්මනීජිත් මේ වගේ අරෝගනික අන්ධකාර ගති වලට ගෙනල්ලා පානවා. මේ මමයාගේ බවුන්ඩරිස් කඩලා යනවා. ඒ වුණාට අන්ධකාරයට ගිහාම තේරෙනවා යකෝ උච්චල එළියනේ ඉඳලා තියෙන්නේ. එළියනකොට එළිය තේරෙන්නේ නැහැ. අන්ධකාරයට ගියාට පස්සේ තමයි එළිය තේරෙන්නේ. හිටපු ජනාධිපතිතුමා කිව්වලු උඹලට කවදාහරි ලයිට් ගිය දවසේ තේරෙයි කිව්වලු විදුලිය තියෙන එක වටනාකව. මමත් ගිය දවසේ තේරෙයි මම හිටපු කාලේ වටනාකම කියලා කිව්වලු. ඉතින් මන් දන්නේ නැහැ ඒක ලෝකයට තේරුණාද නැද්ද කියලා. ඒක කෙසේ වෙතත් අපිට කියන්න තියෙන්නේ ලයිට් තේරෙන්නේ අන්ධකාරය ආපුවාම, අන්ධකාරය තේරෙන්නේ ලයිට් ආපුවාම. අපි ඔක එකට කැමති වුණා, එකට අකමැති වෙන අමන තක තීරු මරි මෝඩ જાතිය. ඉතින් අන්ධකාරයට කැමති වෙනවා කියන්නේ ලයිට් දැනගන්න එක, ලයිට් වලට කැමති වෙනවා අන්ධකාරය දැනගන්න එක. දෙකම දැනගන්න ඕනේ. එතකොට ආනන්ද සාංශි සඳහන් කරනවා. එතකොට ඇහත් නැහැ, රූපත් නැහැ, චක්ක ආයතනත් නැති වෙනවා. ඇහ ගල වල දැම්මා වගේ. කනත් නැහැ, හද්දත් නැහැ, සෝත ආයතනත් නැති වෙනවා. ඉතින් අන්නේ ඇති වෙන නැති වෙන තත්වලට න උච්ඡාදේතින අපසාදේති කියන විදිහට මනාප වෙන්නෙත් නැතුව අමනාප වෙන්නෙත් නැතුව අබිරමණේ න අපනතෝ නා බිනතෝ අබිනත කරන්නෙත් නැතුව අපනත කරන්නෙත් නැතුව මේක තමයි නිවන කියන්නේ. ඒකට ඊ අපි කඩුවෙලදී බණක් කිව්වා. ඒක ඇත්තටම එකම සූත්‍රයේ අවසාන කොටස නිවනේ නිවීම දේශනාවෙත් ඒක සඳහන් වෙලා තියෙනවා. ජතිල ගාහියා භික්ෂුණියට ආනන්ද සාංශ මතක් කරනවා සසංඛාර විග්ඝහිත වාරිත මානස කියලා. ඒකට සැලෙන්නේ නැහැ. ඇහැ ගැලුණයි කියලා හොඳටම දන්නවා තියේ ඇහැ තියෙද්දි ඇහි නිදහස් වීමක් වෙලා තියෙනවා. කන තියෙද්දි කන ගැලෙවුවා වගේ වෙලා තියෙනවා. කන පැලෙන්න ගහලා. හිතන්න ඔය හයව නැති එක අවස්ථාවක් આવොත් ඒක තමයි අරිහත්ඵල සමාධිය කියලා කියන්නේ. දැන් අපි පාර්ශව වශයෙන් ආංශික වශයෙන් පිළිගන්නවා. අත් දකින්න. මෙලයි ඇහැ නැහැ. චක්කයත නැහැ, රූප නැහැ, ඇහැ නැහැ. කන නැහැ, සෝතේ නැහැ, සද්දේ නැහැ, සෝත ආයතනේ නැහැ. මේක දකින්නේ අර තියෙන එකට ලොල් වෙනකොට, ඇබ්බැහි වෙනකොට මේ නැති ඒවා තේරෙනවා. ඒතර තියෙන එකට බැඳිරොත් බෑ. නැති එකට කනගාටුනොත් බෑ. මේ දෙක අතර සසංකාර විග්ඝහිත වාරිත සසංකාර වාහිත විග්ඝහිත මානසික කියන මනාපමන පහල කරන්නේ, චේතනා පහල කරන්නේ, සංස්කාර පහල කරන්නේ. ඉතින් ඒ නිසා මේ රචනයත් ඉස්සල එක වගේම හොඳයි. හැබැයි අර පිටගිය සිත පරියන් සක්මණේදී ලියලම තියෙනවා. නැවත පටන් ගැනීමට තිබුණු තැනට පටන් ගත්තා කියන එක අවස්ථා හතරකින් පහකින් වාක්‍ය හතරකින් පහකින් විතර කරන්න හොඳයි අපි යන තුනට.
අමිනාස තව ලිඛිත ප්‍රශ්නක් නැහැ. වාචික ප්‍රශ්න කරන්න කැමති කෙනෙක් ඉන්නවනම්
හොඳයි. තව විනාඩි 7-8ක් තියෙනවා.
ආරි අමරතුංග ප්‍රශ්නයක් අහන්න
ප්‍රතිනා
මයික් එක පර්තල් ඉඳලා
හොඳයි.
සමිනාන්ත අවසරයි.
ඔව් හොඳයි.
මම ප්‍රශ්නකට වඩා මේ ප්‍රකාශයක් කරන්න වගේ බලාපොරොත්තුව. සමිනාන්ත දැන් මම දැන් සමිනාන්ත මේ වෙලාවේ කිව්වා සලායතනේ ඇති වෙන හැටි නැති වෙන හැටි අපිට දකින්න පුළුවන් කියලා. ඉතින් සමිනාන්ත දැන් මම මගේ සතිය පිළිටවන එක මට ඔටෝමැටික් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම හැමතිස්සෙම වගේ දන්නවා මේ සලායතනයට ගියත් මම ඇතුළතින් සතියක ඉන්නවා කියලා. අර ජීවත් වෙනවා කියන සංඥාවේ. එතකොට මම ඒ වෙලාවේ දන්නවා සලායතනේ වැඩ කරනවා කියලා. ඒ වුණාට මම ඉන්නේ අර ජීවත් වෙනවා කියන සංඥාවේ. දැන් මේ සමිනාන්තත් එක්ක කතා කරන වෙලාවෙත් මම ජීවත් වෙනවා කියන සංඥාවේ ඉන්නවා. ඉතින් සමිනාන්ත දැන් මම සලායතනේ සමග ගැටෙනේම ගොඩාක් අඩු වෙලා බොහොම ප්‍රසන්න මනසකින් තමයි හැමතිස්සෙම ඉන්නේ. ඉතින් අනිත් ඒ වුණාට සමිනාන්ත මට මගේ සෙන්සිටිවිටි එක, ඒ කියන්නේ මම ගොඩක් මගේ වැරදිත් පේනවා, මට අනිත් අයගේ වැරදිත් පේනවා. මම හැබැයි ඒවත් එක්ක ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ස්වාමීනාද දැන් මේ සතිය පිළිහිටීම නිසා ජීවිතේ මේ ගොඩක් සහැල්ලු වෙලා තියෙනවා. අර පස්සද්ධිය කියන ප්‍රතිපස්සද්ධිය නිතරම වගේ ශරීරය හරහා දැනෙනවා මට, ශරීරයයි මනසයි හරහා. හැබැයි ඒක ඇති වෙලා නැති වෙලා යන අවස්ථාවල් කියලා මම හොඳටම දැනගෙන ඉන්නවා. ඉතින් ස්වාමීනාන්ද දැන් මේ ඔළුවේ පැත්තේ, ඔළුවේම නෙවෙයි ඔළුවේ පැත්තේ ලොකු දුකක් තිබෙනවා මං ස්වාමීනාන්දට කලින් කිව්වා. ස්වාමීනාන්ද කිව්වා ඒක ඉතින් බලාගෙන ඉන්න කියලා. මම බලාගෙන හිටියා. හැබැයි මගේ හිතේ තිබුණා මම මේ දුක නැති වෙන වෙලාව අල්ල ගන්න ඕන කියලා. ඒක මට අල්ල ගන්න බැරි වුණා. ඒක නින්දෙන්ම නැති වෙලා ගිහිල්ලා. ඉතින් ස්වාමීනාන්ද මට කලින් කියලා තියෙනවා දුක්ඛාර්ය සත්‍ය තමයි අතන වැඩ කරන්නේ එහෙම කියලා. එතෙන් දැන් මට කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මම ජීවිතේ ගොඩාක් සැහැල්ලුවෙන් ගෙනියනවා. කිසිම අවිරුද්ධ ප්‍රතිපදාවක ඉන්න මහන්සි ගන්නවා. සාමාන්‍යයෙන් ගොඩාක් පින් දෙනවා. මට තවත් අවවාදයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් කරුණාවෙන් දෙන්න කියලා.
ඔව් අද අපි කලින් සාකච්ඡා කරපු ප්‍රශ්න දෙක බලන්න, උත්තර දෙක බලන්න. ඒගොල්ලෝ ඒ වගේ කන්ද තාම නගිනවා. මේගොල්ලන්ගෙත් හිත ආපහු එනවා. එතකොට පේනවා ඇහැ වැඩ කරන්නේ, කන ගලවලා දාලා, ඔය වගේ ආංශික වශයෙන් තේරෙනවා. ඉතින් ආංශික වශයෙන් තේරුණාට පස්සේ හැම සමස්තේ වශයෙන් එක එකක් ගන්නොත් තමයි රූප ශබ්ද ගන්ධ රස වශයෙන් කියන්නේ සමස්තේ වශයෙන් ඒක රස වුණාට පස්සේ සලායතන හැම නියෝජනය කරන මධ්‍යස්ථ වේදිකාවක් තියෙනවා. يعني වේදිකාවේ ඒ වේදිකාව මතයි ටිකක් නෙවෙයි. ඒක යුනිවර්සල් අන්කොන්ෂස්නස් එකක්. මේක කැඩිලා මේ ඇහැ මේ කන මේ නාසය කියලා කැඩිච්ච ගමන් මම ඇයිනවා. තනක් වෙනවා, වෙලා වෙනවා. සමස්ත ඒක රස වුණාට පස්සේ හැම ජීවත් වෙනවා. කැඩිලා නැහැ. නාම රූපේ සලායතන බවට පස්සෙලාපත් වෙලා නැහැ. නාම රූපච්ච සලායතන සලායතන නාම රූපේ පේනවා. ඉතින් ඒක මම නැතත් උලඟට කෙහෙල් දළු වැඩිනවා. අඹදළු හෙල්ලෙනවා. ඉතින් ඕකට මට සන්තෝෂ වෙන්න කනකට වෙන්න දෙයක් නැහැ. හැබැයි මේක දැකීමක් ඇසීමක් වශයෙන් විවිධාංගීකරණය වෙච්ච ගමන් ඔන්න දුකත් හට ගන්නවා, මමියත් හට ගන්නවා, ඇඩ්‍රස් එකත් හට ගන්නවා, තැනත් හට ගන්නවා, වෙලාවත් හට ගන්නවා. ඒක හටගත්ත තැන ඉඳලා ඒත් අපිට මේ දුරස්ත මනසෙන් බලන්න පුළුවන්. ඒක හරි විචිත්‍රයි, හිතා ගන්න බැරි එකක්. ඒකේ තමයි හුඟක් එක දෙක ප්‍රශ්න කාර්යෝ ඉඳලා තියෙන එතන. ඊට පස්සේ අර මුළු සලායතන බෙදෙන්න ඉස්සෙල්ලා ඇඟිලි පහෙන් අල්ලනට වැඩිය වල්ලු කරෙන් අල්ලන එක. එතකොට අඹ වල්ලම අල්ලන්නේ ඒක සැරේ. එතකොට ඊක නෑ මේ රූප බලනවා සද්ධානකෙත් තියෙන එනර්ජි එකක් විතරයි ශක්තියක් තියෙන. අන්නේ ශක්තිය මම කියා ගන්න බෑ. ඒකට ඇඩ්‍රස් නෑ. ඒක නන් ලෝකල්. ඒ නන් ලෝකල් තැනේ ඉඳලා විභාග විදර්ශන විස්තිර වෙච්ච ගමන් ලෝකල් තත්ත්වයටපත් වෙනවා කියන එක විචිත්තතාවයක්. සත්තුන් දෙක අල්ලන්න බෑ, මනුස්සයට අල්ලන්න පුළුවන්. ඒ නිසා ඒක රස වෙන්න අරින්න. රූප බැලුවත්, ශබ්ද ඇහුවත්, ගඳ බැලුවත්, රස බැලුවත් ජවයක් තියෙන මේක, වේගයක් තියෙන. ඒකට භවය කියලා අපි තමයි දාලා තියෙනවා. ඒ භවය තමයි රූප බලන්නේ කදනවා, ශබ්ද අහන්නේ කදනවා, ගඳ රස බලන්නේ කදනවා. හදපු ගමන් එයා ඉතින් පටලවා ගන්නවා කොහොල බබත් එක සෙල්ලම් කරා වගේ. ඊට පස්සේ අහුවෙනවා. අපිට තියෙන මේ කොයි භවයකට විවිධාංගීකරණේ වුණත් මේ එකම ශක්තිය තමයි 18 වෙස 18 වෙස් මේ සංනිය නඩන වගේ එකමයි මේ වෙස් බඳින්නේ. බුදුහාමුදුරුවෝ 6කට කඩලා දුන්නේ. 6න් සෑහෙන ගානක අපි නිවන් දැකලා ඉන්නේ දැන්. 6ම එකතු වෙච්චහම මම යට කතන්දර ගොතන්න බෑ. ෆැබ්‍රිකේෂන් නෑ. ඒක මට අයිති නෑ. ඒක සබහ ධර්මයාගේ මවුනුවනට වැටෙනවා. එතකොට අපි සරුවඥයි. හැමදේම දන්න කෙනෙක්. විවිධාංගීකරණේ උනාට පස්සේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කියන්නේ කක්ක තමයි. ඊට පස්සේ ඌ හරියට වැඩිය මම ලොකු, යූ මට වැඩිය පොඩි කියාගෙන ඒක යනවා. නමුත් අර මූල ශක්තිය ඇඟිලි එකේ කල්ලාන වෙනුවට මැනික් කටුවෙම අල්ලගත්තොත්, නැත්නම් ඇඟිලි ඔක්කොම පිටුකොල්ල මිටිමලවා ගත්තොත්, එක එක ඇඟිල්ලෙන් ගහනවා වගේම නෙමෙයි මිටිමලවල ගැහුවොත් හොම්බෙම්ම හොම්බ තැලෙන්න ගහන්න පුළුවන්. ඉතින් ඒකයි අපි මේ කරන්නේ. එක එක අකුලනවා, ඇහ අකුලනවා, කන අකුලනවා. එතකොට එකක් අනිත් එකක් අධික වේගයට යනවා ඇකිලිච්ච නැති එක. ඉතින් එතකොට මේ ඇකිලීම සහ එකක් උද්දීපනයේ බාටපත් වීම EEG machine එකේ අදාහ ගන්න බැරිලු. එක පැත්තකින් තැම්පතුවක් වෙන, එක පැත්තකින් අධික ක්‍රියාශක්තියක් වෙන. නමුත් මේ අධික ක්‍රියාශක්තියේ බාහිරවර්ති නෑ, අන්තරවර්ති. භවයේ බලන්නේ, මූලාශ්‍රයේ බලන්නේ. විද්‍යාව කියලා කියන්නේ බාහිරේ බලන්නේ, කුණු හර්පයක්. කෙලවරක් කරන්න බෑ ওই විද්‍යාව දැනුමේ. ඉවරෙකුත් නෑ. හැමදාම ගැටුම්, පන්ති ભેද. ඇතුළට නැමුණට පස්සේ වේගයක් තියෙනවා, සමාධියක් තියෙනවා. අන්නේ සමාධියයි වේගයයි දෙක එකතු වෙන එක මේගොල්ල පටන් ගන්නකොට කිව්වේ සමාධිය සමතේ, වේගේ විපස්සනා කියලා. දැන් මේ බලනකොට දෙකම ඇවිල්ලා. Nisan වනේ 18 නමක් අපි සම්බන්ධ වුණා ඒ EEG machine එකට. ඒ භාවනා කරන්න ආපු දොස්තරලට දොස් තර වෙලා දැන්. හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා. අධික වේගයක හිතෙන්නේ හිත. හැබැයි සාන්තයි. ඒ මොකද අධික වේගයේ තියෙන අභ්‍යන්තරවර්ති. මේක කියන්නේ මේ centrifugal නෙවෙයි centripetus. ওই බුදුහාමර කියන්නේ ඔන්න ඔතනයි තියෙන්නේ. එතන නටන්නලින් ඩොය නැටුවට එක එක තැන් අකුලනවා. අකුලන අකුලන එක අල්ලන්නේ. ඒකට කියනවා නැටීමට සාපේක්ෂව ඇකිලීමක් තියෙනවා. ඇකිලීමට සාපේක්ෂව නැටීමක් තියෙනවා. ලයිට් තිබුණොත් අන්ධකාරය පේන්නේ. අන්ධකාරය තිබුණොත් ලයිට් නැහැ. ඔන්න ඔය දෙක අතර දෙක සංසන්දනයේ තමයි දන්නා දේ හරහා තමන්ගේ නොදැනීම දැකීම තමයි මගේ අඩුපාඩුකම් දැකීම කියලා කියන්නේ. දන්නා දේ හරහා සමස්තේ බැලීම තමයි මිනිස්සු කොච්චර අන්ධකාරද පිස්සුද මේ දන්න දේ අල්ලගෙන ඉස්සා ඔළුවේ ගූ ටිකක් තියාගෙන ඉස්ස් කිය කියා ඉන්නවලු. උගේ ඔළුවේ කක්ක තියෙන නිසා තමයි අපි ඉස් කියලා කියන්නේ. ඉතුගේ නම්බුවක් ඇයි? අපි එක් කක්ක දිනනවා. අවුල කක්ක කරනකොට කටේ නුකරන්නේ. මොකද ඔළුවේ නිරගෙන ඉන්නේ. ආන ඔයගේ කරකොල අතෑරපුවාම මේ කක්කයි කෑමයි දෙකම එකයි. රත්තරනුයි කක්කයි දෙකම එකයි. දන්න දේ නොදන්න දේ එකම එකයි. නොදන්න දේට බයක් තියෙනවා. එතකොට අපිට ප්‍රසන්න මනසක් නැහැ. නොදන්න දේට ප්‍රසන්න මනස ආපු ගමන් දන්න දේ නිකම්ම නිකං පරිපූර්ණ මේ පතෝල හොද්දක් වෙලා යනවා. ඒ නිසා ලියපන් ආරි ඔන්නේ බලබලයි නැතුව අර ඉස්සලා දෙකත් බලලා ඉස්සලා දෙකත් අහලා මේ ටික ලියලා තියාගමු. ඔය ගෑනුන්ට ඇන්ටිමොන්ට ඇන්ටිමිටි කිව්වට ඉතින් එහෙම කිව්වහම තමයි ගෑනු පොඩ්ඩක් චූන් වෙලා ඉන්නේ ඒකයි. නැද්ද මං
සමිනාන්ත පොඩි දෙයක් එකතු කරන්න පුළුවන් නම් මම සමිනාන්ත මේ හැංගීමේ ඉන්නකොට එතන මට තේරෙනවා හරිම සක්‍රීය තැනක් කියලා. අර හයම එතකොට තේරෙන්නේ නැහැ. එතකොට මෙතන සක්‍රීයභාවය සෑහෙන වැඩි වෙනවා සම්බෙන්දාන්ස. ඉතින් මම එක්ක දිගටම මට දැනලා තියෙනවා හැමතිස්සෙම දැනෙනවා. ඉතින් මට කියන්න පුළුවන් සම්බෙන්දාන්ත මම සලායතනේ කොච්චර පාවිච්චි කරත් මම අර සක්‍රීයභාවය හැමතිස්සෙම අත්දකින්න නිසා මට නිකන් තේරෙන්නේ මම දෙලොවක් අතර තමයි මේ ඉන්නේ කියලා. හැබැයි වැඩිපුර යන්නේ අර සක්‍රීයභාවයට.
ඒ සක්‍රීය භාවයේ පැති දෙකක් තියෙනවා බාහිරාවර්ති අන්තරාවර්ති සෙන්ට්‍රිපීටර් සෙන්ට්‍රිෆියුගල් කියලා. බුදුජානනාසේ විතරක් අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. අභ්‍යන්තරයේ වශයෙන් තියෙන එක මේ යුනිවර්සල් අන්කොන්ෂස් එක යුනිවර්සල් එකයි මට අයිති නෑ. මේ ඉස්සරහ ඉන්න කෙනාටත් තියෙනවා. එයා මේ දන්න දෙයට මත් වෙලා. ඉතින් එයාව ගොඩ ගන්න බෑ. යාරි කියන්නේ දන්න දේ පොඩ අමතක කරපන් නරක නිසා නෙවෙයි. නොදන්න දේට තැන එන්නේ දන්න දේට සාපේක්ෂව දන්න දේ බිම දාලා පා ගන්න ඕනේ. මිනි කොණ්ඩලේ තියෙන සක්විති රජුගේ මිනි කොණ්ඩලේ තියෙන මණික බිම දාලා පා ගන්න ඕනේ. දන්න හැම දෙයක්ම තුප්පහි කරන්න ඕනේ. එතකොට නොදන්නා මනුස්සයරත් තරක් වෙනවා, වැරදි කරන මනුස්සයරත් තරක් වෙනවා, මගේ වැරදි වලටත් තරක් වෙනවා, මගේ නොදන්නකමටත් තරක් වෙනවා. ඒකට කියනවා මේ ස්වයං විවේචන කියලා. බයිරයිගෙත් පේන මේ මිසුමික් මවා පාන්නේ කියාපාන්නේ මොන තරම් අර ඉස්සව ඉසේ ගූතියාන ඉස්සෙස් කියන්නා වාගේ වැඩක් තමයි ලෝකයා කියන්නේ. ඒක දිහා ඉතින් අපිත් හොඳයි හොඳයි කිය කිය ඉන්නවා. මොකද නැත්තම් මේ මිසුත් එක්ක හැපි හැපි ඉන්න එපායි. ඒත් නමුත් අපි දන්නවා අපි ඔළුවෙත් ඉස් තමයි කියලා. හරි අපි යනවා අපි වැඩ පටන් ගන්න හදන්නේ ඊගා වැඩි.
හොඳයි සමිනාන්ත.
දරුවන් ගන්න ලියපන් හරි ඔක්කොම ලියලා දේවා.
හොඳයි සමිනාන්ත.
විනාන්සයට වන්දනා කරන්න අපට
දෙනවා විනාඩියක් දෙනවා
දවස්වයිනා සාදු 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 ඕකාස වන්දාමි වන්තේ
සුඛී වන්තු